අර හේතුයි ඵලයි කියන.
ඔතන ලසන්ත මහත්තයෝ අපි ඇත්තටම මේ අර මේ කොහෙද යන්නේ හවම මල්ලේ පොල් වගේ කතාවක් නෙවෙයිද වෙන්නේ. ඒ කියන්නේ කවලම ගැන අපිට කතා කරන්න වෙන්නේ තියෙන ඔය තුනේ. ඔය තුන ගැන කතා කරන්න කිව්වොත් කවලම කියන එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට කවලම ඒක මත රඳා පවතිනවා, තුන මත රඳා පවතිනවා, තුන කවලම මත රඳා පවතිනවා. එහෙමද ඇත්තටම සිද්ධ වෙන්නේ?
ඔව්. එතකොට අන්න ඒක තමයි. දැන් මේක වෙනම දැක්කහම දැන් පස්සේ යෙදෙන කන්නේ අපිට මෙච්චර කල් ගොඩ නැගුණේ කවලම නිසා තමයි. තේකොළ සින්න උනතුර කියන එක නිසාමයි තේක හැදුනේ නේ. තේක මේ හැදුනේ කොහොමද බැලුවත් අනිත් පැත්තට හේතු ටික හම්බෙන්නේ. හැබැයි ඔන්න ඔය සම්බන්ධතාවය හේතු ටික නිසා ඵලය, මේ ඵලය හැදුනේ කොහොමද කියලා අනිත් පැත්තට බලනකොට හේතු ටික හම්බෙනවා. හැබැයි මේ හේතු ටික සහ හේතු ටික උපදින්න හේතු වෙච්ච ක්‍රියාකාරීත්වය, හේතු කියන ඒවයි තිබුණේ නැති බව තේරුණාද? අර තේකොළ සීනි උණු වතුර කියන එකේ කවලම කියන ක්‍රියාවක් යෙදිලා නැති බව දැක්කොත් ඇත්තටම මෙන්න මේ මේක නිසා මේක වෙනවා කියන එකට මොකද වෙන්නේ? අපිට අපි කියනවා කවලම නිසාමයි අර තුන කතා කරන්නේ. කවලම කියන එක ඇත්තටම කවලම කියන එක නිසාමයි අපි අරවට හේතු කියලා කියන්නේ. හේතු ටිකක් උපදින්නේ, නමක් දෙන්නේ. හැබැයි ඒ තුන නිසාම තමයි කවලම තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන්ද බලන්න ඕක ලෝකෙ පැත්තෙන් අරන් කවලම නිසා අර තුන තියෙනවද, ඒ තුන නිසා කවලම තියෙනවද? මොකද වෙන්නේ? කවදාවත් ඕක ලෝකෙ පැත්තෙන් හොයලා හොයන්න බෑ. අපි හේතු අල්ලගෙන හොයන තාක්කල් විසඳුමක් එන්නෙම නෑ. ඇයි? අපි නොතිබිච්ච හේතු ටිකක් අපිම හදලා අපි ඒකට මේ පැත්තේ ක්‍රියාකාරීත්වයකුත් ගැට ගහලා අපි හොයනවා. කවලම නිසා මේ තුන ඉපදුනාද, නැත්නම් මේ තුන නිසා කවලම ඉපදුනාද කියලා එදුවත් කවදාකවත් මහත්තයා උත්තරයක් හම්බෙයිද බලන්න. මේක ඒ විදියට බැලුවොත් කවදාවත් මේක ඉන්ද්‍රිය මට්ටමින් ඒක කවදාවත් උත්තරයක් කියලා එකක් හම්බ වෙන්නෙම නැහැ. දැන් අපි බලන්න ඕන, අන්න බලන්න, ඒ කවදාකවත් මේ ඉන්ද්‍රිය මට්ටමින් ගෝචර වෙන එකක් හම්බ වෙන්නේ නැත්තම් එහෙම බලලා අපි හරියට බැලුවොත් මේ කවලම කියන එක කිසියම් සම්බන්ධයක් තියෙනවද මේ හේතු තුනට, ඒ හේතු තුනේ තිබිච්ච එකක්ද කියලා බලනකොට සම්බන්ධයක් නැති බව දකිනවා. කවලම කියන එක අරවෙන් තිබිච්ච හේකුත් නෙමෙයි. හැබැයි මෙහෙම එකකට යන්නත් බෑ. කවලම කියන්නේ මෙතෙන්ට ඒ තුනෙන් තොරව වෙන කොහෙන්වත් මෙතෙන්ට ආපු එකක්ද? එහෙම කියන්න පුළුවන්ද? වනබා මහත්තයා මේ දෙක දෙපැත්තටම යන්නේ. ඒ තුන නිසාම කියලා කියන්නත් බෑ. මොකද ඒ තුනේ තිබුණ නැති නිසා. හරිද? හැබැයි ඒ තුනෙන් අපි හිතනවනේ ඒ තුන නිසා නෙමෙයි නං, ඔය තුන නැතුවමයි මේ කවලම වෙන්නේ කියලා නැත කියන පැත්තට යන්න පුළුවන්. වනබා මහත්තයා අන්ත දෙක එතන. දැන් මහත්තයා කිව්වොත් එහෙම කවලම කියන්නේ ඒ තුන නිසාමයි. ඒ තුනේ තිබිලාමයි කවලම උනේ කියලා ගත්තොත් අපි අර හේතු ඇත කිව්ව වෙනවා. හරිද මහත්තයා? ඒක පැහැදිලි නේ? පැහැදිලි මහත්තයා?
ඔව් ඔව් ඔව්.
එතකොට කවදාවත් අපිට ඔය හේතු තුනේ කවලම තිබුණාමයි කියලා කියන්න බැරි නම් එතනම හම්බෙන ඕනේ ද ඇත කියන්න බෑ නේද ඔය හේතු ටිකට?
එහෙමයි.
ඔය හේතු ටික තිබුණාමයි, ඔය තුලේ තිබිලාමයි මේක ඉපදුනේ කියලා කියන්න බැරි වෙනවා. අපි දන්නේම නැතුව ඒ උනාට යනව නේද ඔතනින් තව පැත්තකට? ඔය තුනේ තිබුණේ නැත්තම් කවලම කියලා එකක්, ඔය තුනෙන් පරිබාහිරව එකක් මෙහෙම එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?
ඒත් බෑ.
එහෙම කියන්න. අන්න බලන්න. ඒ තුනේ තිබුණාමයි කියලා කියන්නත් බෑ. එහෙනම් ඒ තුනෙන් ඒ තුන ඔතන මේකට අදාළම නැහැ. ඕක මෙන්න මේ පරිබාහිරෙන් ආපු එකක් කියන අන්තයකට යන්න පුළුවන්ද? ඔය තුන මෙතෙන්ට අදාළම නෑ කියලා කියන්න පුළුවන්ද? එහෙමනම්
එහෙමත් බෑ.
ආන්න බලන්න. එතකොට බලන්න තියෙනම කියන අන්තේ වරදක් හම්බෙනවා. ඔය තුන නැතුවමයි කවලම හටගත්තේ කියලා නෑ කියන අන්තයට යන්නත් බෑ. අන්න නෑ කියන අන්තයට යන්නත් බෑ, තියෙනම කියන අන්තයට යන්නත් බෑ. එහෙනම් මොකක් විදියටද මේක හම්බෙන්නේ? කවලම අර දෙකේ ඇත කියලා ගොඩ නැගුවොත් වැරදි. කවලම නිසාමයි කියලා කිව්වත් වැරදි. කවලම නිසා නෙමෙයි කියලා තේක හටගත්තේ එහෙම කිව්වත් වැරදි. ඒ දෙකටම යන්න බැරි වෙනකොට බලන්නකෝ කවලම කියන එකට මොකද වෙන්නේ කියලා. කවලම නිසාමයි කියලා සම්බන්ධ කරත් වැරදි. හැබැයි ඔය කවලමයි තේකොල සින්නුන උතුරයි ඒ ටික නිසා නෙමෙයි කියලා කියන අන්තයට යන්නත් බෑ. එහෙමනම් බලන්න මාත්‍යා ඇත කියන පැත්තට යන්නත් බැරි නා. නැත කියන පැත්තට යන්නත් බැරි නා. කවලම කියන එකට මෙතන මොකද්ද තියෙන වටිනකම? දැන් අර දෙකට සම්බන්ධ කරන්න පුළුවන්ද? ඇත කියලා හෝ නැත කියලා මෙන්න මේ කවලම සම්බන්ධ කරන්න පුළුවන්ද? ඔය කියන දෙපැත්තෙම. හොඳට දකින්නේ. පුළුවන්ද?
බැ.
එතකොට එතකොට මේ සම්බන්ධතාවය මොකද වෙන්නේ? ගොඩ නැගෙනවද? ගොඩ නැගෙන්න බැරුව යනවා. මෙච්චර කල් ගොඩ නැගිච්ච සම්බන්ධතාවය අපි අරන් තියුනේ මේ තුන නිසාමයි. කවලම නිසාමයි ඒ තුන නිසාමයි කවලම. අන්න ඒ කතාවල් වලට ඉඩක් තියෙනවද? දැන් මෙතන දකින්නකොට. එමෙක තියදෙනවා.
තේරුම් ගන්න අමාරුයි. මම හිතන්නේ යම් එලියක් වටනවා.
ඒ තුන නිසාමයි කියලා කිව්වොත් වැරද්ද මොකද්ද? මම ආයෙ කියනවා ඒ තුන නිසාමයි කියන්න බැරි. ඒ තුනේ තිබිලාව නෙමේ කවලම කියන එක. හරිනේ. හැබැයි ඔය 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 තුන නිසා නෙමෙයි ඕක උනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද? ඔය තුන මේකට අදාළම නෑ කියලා කිව්වොත් ඒකත් වැරදි. ඒ තුනෙන් තොරව කවලමක් ගැන කතා කරන්න පුළුවන්ද? එමත් බෑනේ. එතකොට ඔය තුන නිසා නෙමෙයි කියන පැත්තට යන්නත් බෑ. ඔය හේතු ටික නෑ කියන්නත් බෑ. ඔය තේ හේතු ටික නිසාමයි කියන්නත් බෑ. එහෙනම් මේ දෙකටම නොගියොත් මොකද වෙන්නේ? අන්ත දෙක ඇසුරු නොවන තැනකින් කවලම හම්බ වෙනවා. කවලම කවලම විදියට හම්බ වෙනවා. අන්න අර ප්‍රත්‍යසම්බන්ධතාවයේ තියෙන වරද නේද හම්බෙන්නේ නිසා කියන කෑල්ලේ වරද නේද ඔය අහුවෙන්නේ. දැන් අපි නිසා කියන කෑල්ලෙන් ඕක සම්බන්ධ කරන්නේ පච්චයාගින්. මේක නිසාමයි අර ටික නිසාමයි කවලම. එහෙම නැත්නම් ඔය ටික නිසා නෙමෙයිමයි. ඔය ටික නිසා නෙමෙයිමයි කියලා එක්ක සම්බන්ධ කරනවා. ඔය ටික නිසාමයි කියලා සම්බන්ධ කරනවා. ඔය සම්බන්ධතා දෙකටම පැවැත්මක් තියෙනවද කවලම කවලම කියන තැනකින් දකිනකොට?
දෙපැත්තම බොරු කියලා තේරුම් ගන්නවා.
අන්න හරි. ඒ අන්ත දෙකෙන්ම ගැලවිලා කවලම කවලමෙන්ම හම්බෙනවද නැද්ද අර දෙකට සම්බන්ධ කරන්න බැරි වෙනකොට?
මට තේරෙන විදිහට කවලම කියලා එකක්වත් හම්බෙන්න විදියක්
නැහැ. අන්න ඒක තමයි වෙන්න ඕන. දැන් අන්න එතෙන්ට තමයි එන්න ඕන. අන්න අර දෙපැත්ත සම්බන්ධ කරන්න බැරුව යන තැන අන්ත දෙක හරියට දකිනකොට පස්සයට පිටන්න පුළුවන්ද? තින්නම් සංගති පස්සෝ කියන තැනනේ අපි දැන් කතා කරේ. අන්න අර පස්සයට පිහිටීමක් තියෙනවද මෙන්න මේ දෙක වෙන් වෙච්ච තැන? අන්න අර තේකොළ සීනි උණු වතුර වලට අර්ථයක් තියෙනවද කවලම නොපිහිටන තැන? දැන් බලන්න කොයි එකද පිහිටලා තියෙන්නේ කියලා. මහත්තයා හිතන් ඉඳපු කෝණි කොතෙන්ටද කෝණි කියලා කියන්නේ?
ගහන්න ගණන් නැහැ. තුනම ඒ කියන්නේ කවලමත් අර්ථයක් නැහැ. අර තුන වෙන වෙනම ගත්තත් අර්ථ නැහැ. ඒවා තියෙනවා කිව්වත් නැහැ කිව්වත් දෙපැත්තටම අර්ථ නැහැ. ඔක්කොම කතා කරගන්න බැරි වෙලා
යනවා. අන්න ඒ දෙපැත්තම හරියට දැක්කොත් කවලම කියන එක ගැලවෙනවා මෙතන. අර මහත්තයා ඉස්සෙල්ලා ඇහුවනේ ඔක දකින්නකොට කොහොමද කවලම නිත්‍ය කරගන්න පුළුවන්ද? අර දෙක හරියට දකින්නකොට. ඒත් ඒ හේතු ටික හරියට දැක්ක ඒ තුන ඇත කිව්වත් වැරදි. ඒ හේතු ටික නැත කියලා කිව්වත් වැරදි. එහෙමනම් කවලම කවලම විදියට දැක්ක ගමන් අර සම්බන්ධතාවය කැඩෙන. ඒ සම්බන්ධතාවය කැඩෙන බව දකින එක තුලම කවලම කියන එකට පිටින්න බැරුව යන මොකද අර්ථයක් නැහැ. කවලම් වෙන දෙයක් තියෙන තාක්කල් ගැට ගහන තාක්කල් නේද කවලම කියන එකට පැවැත්මක් තිබුණේ. අන්න අර කූඤ්ඤෙට. දැන් පැවැත්මක් හම්බෙනවද? කොතෙන්ටද අපි මම කියන්නේ? ක්‍රියාව පිහිටන්නේ නැත්තම්. අර ක්‍රියාව නිසා පවතින හම්බෙන අර හේතු තුන. ඒ ටිකත් පිහිටන්නේ නැත්තම්. දැන් මොකටද කියන්න? බලන්න. ඔක බලන්න බලන්න බලන්න. පේනව නේද මෙතන ඔය තුම් තින්නන් සංගති අර හේතු ටිකයි පස්සෙයි සමස්තේම නොපිහිටීමක් නෙමේද පේන්නේ සමස්තේම නොපිහිටීමක් නෙමේද පේන්නේ
හැබැයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලසන්ත මහත්තයෝ දැන් ලෝකයේ තුල අපි ඩිවයිඩ් කරගෙන ගියොත් දැන් ඔය එක විදියක් තියෙන්නේ දැන් පුටුව අල්ලගෙන ඉන්නකොට ওই පුටුවද අල්ලන් ඉන්නේ කොහම ඇඳ ඇඳ නම් නෑ ওই ලී කැල්ලක් නෙවෙයි ඔය පටවි ස්වභාවයක් ඔහොම කියලාත් අපි යනෝනේ ඔය අපිට අල්ලගන්න බෑනේ ලෝකයේ තුල ඔන්න ඕකයි ඔය දැන් ඔබතුමා විශ්වාස කරපු එකයි අතර වෙනස හරි සියුම්නේ මට අන්න ඒක පොඩක් පැහැදිලි කරලා දෙන්න
ඔබ අන්න එතනත් බලන්න අපි දැන් ඔන්න බලන්න හරියට දැන් අපි පුටු මතකේ පුටුව නේද අප සරෙක් කියන එක
ඔව් දැන් ඔබ දැන් අපි මේ දැන් උදාහරණයක්නේ පුටුව අල්ලන් ඉන්නවා කියන. එතකොට පුටුව අල්ලන් ඉන්නවාද කියලා අහුවම නෑ නෑ පුටුව නෙමෙයි පුටුව ඇඳ අල්ලන් ඉන්නේ. පුටුව ඇඳද කියලා අහුවම නෑ නෑ ඔයි ලී කැල්ලක් අල්ලන් ඉන්නේ. ඔහොම ඔහොම කියලා අපි ලෝකයේ තුල ශුන්්‍යතාවයකට යනවනේ. ඒ කියන්නේ අපෝ ඊට පස්සේ පටවි ස්වභාවය. ඔහොම ඔහොම කියලා අපිට අන්තිමට එනවනේ අන්තිමට ඔය මේ එන තත්ත්වෙටමයි එන්නේ. ඒ කියන්නේ මුකුත් මේ 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 පණව ගන්න බැරි වෙනවා.
අන්න ඒක තමයි අපිට එහෙම දැන් අහන්නේ. දැන් එතකොට අපි එතෙන්දි කියන්න යනවනේ දැන් ලීකෑ දැන් ඔන්න පුටුව කියන තැනින් අපි එනවා ලීකෑල්ල කියන මට්ටමට කඩා ගන්න ඇඳ කියන එක බලාගෙන ගියාම හම් වෙනවා මේක ලීකෑල්ල කියන එකත් ඕනනම් අපිට තව සියුම් කරලා බලනකොට සතර මහා ධාතු කියලා හම් වෙනවා තව කෙනෙකුට ඔක රූපකලාපය කියන ඔය මට්ටමින් සියුම් වෙලා ගිහිල්ලා ගිහිල්ලා නේ ඕක අඳුන ගැනීමක් වෙන්න දෙයක් මෙතන තිබිලම නෑ කියන තැනටත් ඕනනම් එන්න පුළුවන් නේද ඕම් බලාගෙන ගියොත් හැබැයි අපි කරලා තියෙන්නේ ඔන්න ඔය අපි නිසා කියන කෑල්ලක් නේද පුටුව කියන එක විස්තර කරන්න කිව්වොත් අපි කියන මෙන්න මේ ඇඳි ටිකයි මේ කකුල් ටිකයි එකට සම්බන්ධ වෙච්ච නිසා හරි අපිට පේන්නේ නෑ නේද අපි අර ඇඳයි අර කකුල් ටිකයි සම්බන්ධ කරා නිසා කියලා අපිට ඔය නිසා කියන සංස්කරණය කවදාකවත් පේන්නේ නෑ නේද මත් කොයි වෙලාවකවත් නේ අපි ওই නිසා කියන සංස්කරණය නොදකින නිසාම නේද අපි යන්න අර ඒ ඒ ඒ නිසා ගොඩ නැගිච්ච පුටු අර ඇඳි ටික ඇඳ කකුල් ටික එක්ක සතර මහා ධාතු එක්ක රූප කලාප අපි යන්නේ ගොඩ නැගිච්ච එකේ තියෙන දේවල් ටික විස්තර කරගෙන නේද යන්නේ මේක නොහම්බෙන බව බලන්න හැබැයි මේ ටික අපිට පේනවද මෙන්න මේ ක්‍රියාකාරීත්වය නිසා නේද පුටුව කියන තැනම ඉපදුනේ ක්‍රියාකාරීත්වය නිසා නේද පුටුව කියන එක උපදින්නේ කියලා දැක්කොත් දැන් මෙහෙම මාතෘකෙට මෙහෙම කිව්වොත් එහෙම බලන්න ඕක දැන් අපි වචන වලින් කිව්වට වඩා හොඳයි දැන් අපි හිතමු දන්නේම නැති ළමේකට පුටුව කියලා කිව්වොත් හරිද ඒ ළමයට නිකන්වත් හිතෙයිද හරිද අපි දැන් කියනවනේ අර මහත්තයෙක් වගේ යන්න අපි දැන් හැදිච්ච එක බලන එක නෙමෙයි කරන්න ඕන හැදෙන්න පුළුවන්ද කියලා බලන්න පුටුව කියන එක විතරක් උගන්වනවා මෙන්න නේ මේ රූපයට කියන්නේ රූපය පෙන්වන්නේ අපි පුටුව කියන එක විතරක් උගන්වනවා ඊළමයට කිසි දෙයක් කියලා දෙන්නේ නැහැ ඊළමයට පුටුව කියලා කිව්ව සැනින් ඒ ළමයට එනවද එන්න පුළුවන්ද ඕක මෙන්න මේ ඇඳි දෙකක් තියෙනවා කකුල් තියෙනවා කොටු හැඩි මේ කියන එකක්වත් පුටුව කියන එක තුලින් එනවද? ඔන්න ඕක හිතන් මහත්තයෝ කියන කාරණේ ප්‍රායෝගිකවම තේරෙන්නේ මේක වෙන්න පුළුවන්ද කියන. අපි වෙනම
නෑලසත් මහත්තයෝ ආපහු චුට්ටක් ඒක කියන්න.
ඔව්. දැන් මහත්තයා අපි හිතමු දන්නේම නැති තමයිකට මුලින්ම පුටුව කියලා උගන්වනවා. මේක ලෝකේ තියෙන දෙයක් කියලා විතරයි. හරි. මේක උපකාර මේක පාවිච්චි කරන එකක් කියලා උගන්වනවා. ඒලමෙට අපි කිව්වොත් ওই පුටුව කියන එක පුටුව කියලා දෙයක් තියෙනවා. නමුත් ඒලමෙට පුටුව කියලා උගන්වුවට පුටුව කම්බ වෙන්න පුළුවන්ද පුටුව කියන ඒ දැන ගැනීම තුලින්. අන්න බලන්න මෙතන. දැන් ඒලමයාට පුටුව කියලා අපි දැනගන්න සැලැස්සුවනේ. දන්නේ නැtei කියන්න බෑ. පුටුව දන්නවා. නමුත් ඒලමෙට එයිද මෙහෙම ඇඳි දෙකක් තියෙන කකුල් හතරක් තියෙන කියන කතාව ඒලමෙට ওই පුටුව කියන දැන ගැනීම තුලින් එන්න පුළුවන්ද?
බෑ ඒක සකස් කිරීමේ එයා පස්සට හිතුවත් හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ දෙයකට තමයි මේ පුටුව කියන්නේ කියලා. එතකොට අර එයා ආදේශ කර ගන්න ඕනේ දැන් අපි පෙන්නන පුටුව නෙවෙයි යාට හම්බ වෙන්නේ වෙන පුටුවකට යා ආදේශ කරනවා යා කවදාවත් නොදකපු දෙයකත් යා පුටුවක් කියලා ගන්නවනේ ඒ කියන්නේ අපි අර පෙන්නපු දෙය නිසා
නෑ අපි රූපේ නොපෙන් අපි අපි මම මේ කියන්නේ නාමය තුලින් රූපයක් වෙන්න රූපයක් හම් වෙන්න පුළුවන්ද මාත්‍ය මුලින් කිව්වනේ ඇන්ඩ් ඇන්ඩ් නිසා මේ කකුල් ටික නිසා ඇල්ලලා කියන මේක පුටුවක් කියලා නමුත් ඕක වෙන වෙච්ච පුටුව නෙමෙයි මේ බලන්න හදන්නේ පුටුවක් හම්බ වෙන්න පුළුවන්ද කියන තැනට අහන්නේ දැන් ඊළමයට අපි රූපේ පෙන්වන්නේ නැහැ ඇත්තටම පුටුවක් කියන එකක් අත තියලා අපි පෙන්වන්නේ නැහැ මෙන්න මේකයි පුටුව කියලා පුටුව කියලා නම දැනගත්ත පමණින් ඒ දැන ගැනීම තුල හම්බ වෙනවද පුටුවේ කෑලි කියන ටික
නෑ නෑ නාම ටික විතරක් තියෙනවා නම් හම්බ වෙන්න බෑ
පුටුව කියන නම විතරක් තියෙනවා නම් හම්බ වෙන්න බෑ ඉතින් හම් ඒක තුලින් හම්බ නොවෙන ටිකක් නිසා පුටුව කියලා කියන්න පුළුවන් ද එහෙම ඔතනම බලන්න දැන් එතකොට ඒක හරිද ඒ හම්බ වීම හරිද දැන් අපි කියනවා පුටුව නම් හැදෙන්නේ ඔන්න ඔය ඇඳි ටිකයි කකුල් ටිකයි නිසා කියලා හැබැයි ඇත්තටම ඕක හොඳට සියුම්ව බැලුවොත් පේනවා පුටුව කියන එක තුල ඔය ඇඳිවත් කකුල්වත් පටවිවත් පටවිගතියවත් ඔය කියන එකදු සංඥාවක්වත් ගොඩ නැගිලම නැහැ පුටුව කියන එක. ඇයි ඒ? සංස්කරණයක් වෙච්ච තැනක විතරයි අන්න අර පස්සේ කියන එක යෙදිලා. හරි නැවත අභිසංස්කරණයක් ඔතන ළමයට වුණොත් විතරමයි ඒ ළමයා කවදා හරි කියන්නේ ආ පුටුව කියන්නේ මෙන්න මේ කකුලොයි ඇඳි කියන තැන. එළමයට කවදම හරි ළමයා සංස්කරණයක් වෙන්න ඕනම නේද පුටුව කියන්නේ මෙහෙම මෙහෙමයි කියලා එයා තුලම එන්න ඕන නේද හේතු ටික සැකසෙන්න ඕන නේද මං අහන්නේ ගැට ගහ ගන්න ඕන නේද ඕක රූපයක් කරන්න නම් ළමයා කවදම හරි අහලා දැනගන්න ඕන පුටුව කියන්නේ මොකක් වගේද කියලා අහන්න ඕන නේද කාගෙන් හරි එදාට නේද ළමයට පුටුව කියන එකට ඇත්තටම මේ ලෝකේ වටිනකමක් උපදින හොඳට බලන්න දැනගත්ත නිසාද දැනගත්ත නිසා උපදිනවද එහෙමනම් තේරුණාද මහත්තයාට පුටුව කියලා දැනගත්ත නිසා අර හේතු ටික ඒ පුටුව කියන දැනගැනීම තුල හම්බ වෙන ටිකක්ද අපි හිතන් ඉන්න නම් පුටුව කිව්වහම ඔක්කොම ටික හම්බ වෙනවා කියලා මේකේ හැබැයි ඔය කියන එක තුලින් අර ටික ගොඩ නැගෙනවද අර ටික ගොඩ නැගෙනවද අපි මේ පුටුවට නිත්‍යභාවය දීලා තියෙන්නෙම අපේ ඇතුලේ අර අපි මේක බැහැගෙනමයි ඉන්නේ පුටුව කියන තැන. එතන අපි ගොඩ නගාගෙනමයි ඉන්නේ පුටුව කියන්නේ මෙන්න මෙහෙම ටිකක් මෙහෙම ඇඳියත් ඇඳ දෙකක් කකුල් හතරක් කියන එකෙන්මයි අපි සංස්කරණය සංකතයක් සංකත වෙලාමයි තියෙන්නේ. නමුත් ඇත්තටම මෙහෙම එකක් වෙන්න පුළුවන්. පුටුව කියලා කිව්වහම ඒකනේ අපිට දැන් සුද්ධ කොට පුටුව කිව්වොත් එයාට උපදින්නේ නැහැනේ මේක මෙන්න මේ හැඩේ මේ පාටයි මෙහෙම ඇඳතල ටිකක් කවදාකවත් හම්බ වෙනවද ඒකෙන්ම පේන්න ඕන නේද මේ කවදාකවත් දැන ගැනීම තුල ඔය කියන නාම ධර්ම ටික කවදාවත් හම්බ වෙනවද තව දෙකින් කිව්වොත් ඔය නාම ධර්ම ටිකකින් පොටුවක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද ඔය දෙපැත්තම පේනවා පුළුවන් ද ඒක කරන්න
බෑ
ආන්න ඒක නේද ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දැන් කියනවනේ නාම ධර්ම ටික ටිකක් නිසාමයි රූපයක් අධිවචනය වෙන්නේ. දැන් ඒක වෙන්න පුළුවන් දෙයක්ද බලන්න. දැන් ওই පුටුව කියන්නේ නාමයක් නේ. හරි නම් කිරීම. එතකොට ඕක නාමයක් බවට හරි. ඕක මෙන්න මේ භාණ්ඩෙට කියන නම කියන එක හරි බවට පත් වෙන්න අන්න මහත්යාල තියෙනවනේ දර ආකාර ලිංග නිමිති කියලා ටිකක් තියෙනවනේ. අපි ගාව. මෙන්න මේ ආකාරයි මෙන්න මේ හැඩේයි ඔය කියන ටික තියෙනවනේ. ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶය කියලා ඔය ටික අපි ගාව තිබුණොත් විතරම නේද පුටුව කියන එකට විස්තර කරන්න පුළුවන් වෙන්නේ.
ඔව්.
අන්න ඒ ටික තිබුණොත් විතරමයි පුටුව කියන එකට අර්ථයක් එන්නේ. ඒ ටික තුලින්ම නේද අපි රූපයක් විස්තර කරන්නේ. ඒක නිසා නේද අපි පුටුව විස්තර කරනකොටම ගන්නෙ මොනවද? පුටුවේ තියෙන කැලේද පුටුවට අයිති නැතිම ටිකක්ද? පුටුවට අයිතිම නැති ටික. ඒ ටික අපි ගාව තිබිච්ච ටික. මතර තේරුණාද? පුටුවේ තියෙන ටිකක්ද පුටුවට අයිති නැති අපින් එකතු අතින් එකතු කරන ටිකක්ද?
අර අර තේකොළ සීනි වගේ තමයි. ඒකට අදාළම නැති ටිකක් එක තමයි පුටුව කියලා අපි හදාගන්නේ නේ.
ආන්න පුටුව කියලා හැදෙන්නේ. එතකොට මේක හැදෙන්නේ පුටුව පුටුවක් වෙන්නේ අර ටික එකතු වුණ දාට නෙමෙයිද කවදා? ගැට ගැහුවොත් නෙමෙයිද?
ගැට ගැහුවොත් තමයි.
එතකොට මේ පුටුව කියන තැන අපිට කවදාවත් අහුවෙනවද? මෙන්න මෙතන මේ පුටුව ගොඩ නැගිලා තියෙන්නේ අන්නාර ගැටේ නිසාමයි අපි. මේ පුටුව කියන තැන. පුටුවක් ඇත කියලා අරන් තියෙන්නේ. ඇත්තටම අර කියන හේතු වලින් හම්බෙච්ච එකක්ද අපි පුටුව කියන එකේ බැහැගෙනමද පුටුව හොයන්න යන්නේ? වෙනවද? අපි පුටුව කවදාකවත් අර කෑලි වලින් හොයන්න යනව මිසක අපි කෑලි හොයන්න යනව පුටුව හැදුනේ කොහොමද කියලා. කවදාකවත් පුටුව කියන තැන කොහොමද අපිට ආවේ කියන තැන අපි බලලද? අර කවලම කියන සංස්කරණය හම්බෙලද?
අපි ඒ කියන්නේ මේ මුලාවේ ඉඳන්ම තමයි වැඩේ පටන් ගන්නෙම. එහෙමද ඔබතුමා
කියන්නේ? අන්න හරි. අපි මුලාවේ හිටගෙනමයි වැඩේ පටන් ගන්නෙ. එතකොට අපිට මුලාවෙන් උඩට ගොඩ නැගෙනව මිසක් කවදාකවත් අර මුලාව කියන තැන හෙල්ලෙන්නෙවත් නැහැ. අර කවලම කියන එක දකින්න තාක්කල් අර තේකොළ සීනි වුණු වතුර ඉපදිච්ච බව. ඒක නිසා තේ ඉපදිච්ච බව. මේ එකක්වත් හම්බෙන්නේ නැහැ. ඉපදිච්ච දේවල් ටිකේ අපි පැටලි පැටලි ඒක හොය හොයා යනවා. ඒක සිවුම් කර කර යනවා ඉපදිච්ච ටික. දැන් පුටුවේ පුටුව කියන තැන තිබිච්ච ටිකක් නෙමෙයි හම්බුනේ. ඒ ටිකෙන් අපි බලනවා මේක කොහොමද එනවා. ආ මේක සතර මහා ධාතු. කොහොම බල 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 ගිහිල්ලා අපිට හම්බෙච්ච පුටුව නැති වෙයි. හැබැයි පුටුව නැති වුණා දැන් පුටුවක් ඉපදිලා නැහැ කියලා අපි ඔන්න කියන ඊට පස්සේ ආ එහෙනම් මේ ටිකේ පුටුවක් ඉපදිලා නැහැනි කියලා කියනෝ නේද? ඒක කියන්නේ මොනෝ ටිකෙන්ද බලන්න මහත්තයා. අර කියන හේතු ටික අල්ලගෙන අපි එනෝ නිගමනයකට. ආ ඔය ඇඳ දෙකවත් මේ කකුල් හතරවත් මේ කියන සතර මහා ධාතුවත් නිසානන් නෙමෙයි මේක. මේ ටිකේ තිබිලම නැහැ පුටුවක්. එක්කෝන්න අපි එනෝ මේක තිබිලම නැති එක. එක්කෝ අපි කියනෝ මේක හටගෙනම නැහැ කියලා. දැන් හටගෙනම නැහැ කියනකොට මහත්තයා හිතන්නේ අපිට හම්බුනේ හරිද වැඩි? පස්සේ හම්බෙලාද? පුටුව හම්බෙලා
හටගෙනම නැහැ කියන්නේ වාක් කරි හටගත් නැති දෙයක් තියා පුණ්‍ය ගහලම තමයි අපි කියන්නේ හටගෙනම නැහැ කියලා නේ.
අන්න බලන්න හටගත්තේ නැහැ කියලා එන උත්තරෙත් කුණ්‍යක්. දැන් මහත්තයා පේරුණා නේද? හටගත්තේ නැහැ කියලා වනේ උත්තරයක් බලාගෙන යනකොට අර ටික අර විදියට බලන් යනකොට හොඳට එනවා. ආ මේ ඇඳි දෙක නෙමෙයිනේ පුටුව කියන්නේ. කකුල් හතරත් නෙමෙයිනේ පුටුව කියන්නේ. සතර මහා ධාතුත් නෙමෙයිනේ පුටුව කියන්නේ බලාගෙන යනකොට ඔන්න එක්ක යනවා මෙහෙම. පුටුවක් නැහැ කියන. එක්ක මේක සතර මහා ධාතුව නිසා හැදුනයි කියන. ඒක එහෙම නැත්නම් අපි පුටුව පටිච්ච සමුප්පන්නව හටගත්ත එකක් කියනවා. දැන් පටිච්ච සමුප්පන්නව හටගත්තයි කියනකොටත් ඒක මොකද්ද? ඒත් අපිට අපි හෙව්ව මොකද්ද පටිච්ච සමුප්පන්නව හටගත්තේ කියලා ආපහු පුටුව නෙමෙයිද උපදින්නේ මේ පැත්තේ? පුටුව නැති වෙලා
එහෙම පුටුව ඉස්සර කරගෙන තමයි පුටුවේ කුණ්‍ය ගහගෙන තමයි අපි ඔක්කොම කරන්නේ. ඇත්ත නැත ඔය ඔක්කොම ටික නේද? එහෙම නැත්නම් හටගෙනම නැහැ ඔය ඔක්කොම ටික පුටුව කුණ්‍ය ගහගෙන. එහෙමද?
අන්න හරි. ස්පර්ශය කියන තැන පය ගහගෙනමයි අපි ස්පර්ශය නිසා හට උපදිච්ච අර සකස් වෙච්ච මෝඩකමේ තියෙන කෑලි හොයන. කෑලි හොයන මෝඩකම දකින්න හදනවා. කෑලි වලින් මෝඩකම හම්බෙන්නේ නැහැ. කෑලි හම්බෙලා තියෙන මෝඩකම නිසා කෑලි හම්බුණා මිසක් කෑලි වලින් මෝඩකමක් හැදිලා නෙමෙයි. පැහැදිලිද? අපි මේ හම්බෙච්ච නැති පුටුවක් හිතාගත්ත එක නේද? වරද? එහෙම නැත්නම් කෑලි හම්බෙච්ච නිසා පුටුවක් හිතාගෙනද අපේ මෝඩකමට කෑලි වල පුටුවක් තිබුණයි කියලා හිතාගෙනද? කෑලි හම්බෙච්ච නිසා පුටු කියලා හිතනවා නම් අපි කෑලි ටිකක් දාලා ඉවරලා දන්නේ නැති කෙනෙකුට කියනවා ඕකට නමක් කියන්නේ කියලා. කවදාකවත් ඔය ලී කෑලි ටිකයි ඇඳි දෙකයි වෙන වෙනම දාලා තුනක් කාටවත් පුටුව කියලා කියයි. දැන් නැති කෙනෙකුට පුටුව කියලා නමවත් අහලා නැහැ. එහෙනම් මේ කෑලි ටික නිසා අන්න එතනින් දකින්න පුටු උපදින්න පුළුවන්. නෑ නේද? එතකොට ඉපදින්නම බැරි එකක් අපි උපද්දගෙන ඒ අපි උපද්දගත්තු එකේ ඉඳලා ඉපදිච්ච හැටි හොයනවා. කවදාවත් හම්බ වෙයිද? අපි ඉපදිච්ච ටිකෙන් නූපදිච්ච බව හොයන්නේ. හැබැයි මේ අපි අපිට තේරෙන්නේ අපි කෝණ්‍ය ගහගෙන තියෙන්නෙම අපි පිහිටලා ඉන්නෙම ඉපදිච්ච නැති තැනමයි අපි කෝණ්‍ය ගහලා තියෙන්නේ. අපි මෝඩකම නිසාමයි උපද්දන් ඉන්නේ. ඒ ඉපදිච්ච භවයේ ඉඳගෙන හොයනෝ ඉපදිච්ච ඒක හම්බුනේ කොහොමද කියලා. ඉපදිච්ච නැති පුටුව, පුටුව කියන එකේ බැහැගෙනම හොයනෝ මේක හැදුනේ කොහොමද කියලා. කවදාක්වත් මේක හෙල්ලෙනවද පුටුව අර ටික හම්බෙනවා. එක්ක පටිච්චසමුප්පන්නව හටගත්තා කිය. එක්ක මේක හටගෙනම නෑ කියනවා. ඇයි අර ටිකේ පුටුවක් හම්බෙන්නේ නෑනේ අර කියන සතර මහා ධාතුව තුල. පුටුව හම්බ වෙලාම නෑ කියනවා. හැබැයි බලන්න හම්බ නොවෙච්ච බව හම්බ වෙලා. දැක්කද මාත්‍ය? පුටුව කියන එක හම්බ වෙලා නෑ කියලා බව හම්බ වෙනවා. හැබැයි අන්තිමට පුටුව කියන එකට අර්ථයක් හම්බෙලා විතරයි වෙන රාමුවකින්. වෙන ප්‍රේමයකට වෙන ප්‍රේමයකට ආපු එක විතරයි වෙලා තියෙන. පුටුව හෙල්ලිලවත් නෑ. දැන් ආයෙ ලස්සන්ට පුටුව තියෙනවා. මොකද්ද හම්බ වෙලා නැත්තේ? ඉපදිලාම නැත්තේ මොකද්ද? පුටුව ඉපදිලා නැත්තේ. දැන් ලස්සන්ට තියෙනවා, ආයෙමත් තියෙනව නේද? ඉපදිච්ච නැති පුටුවක් දැන් තියෙනවා. ඉස්සෙල්ල ඉපදිච්ච පුටුවක ඉඳලා බලාගෙන ගියා, අන්තිමට උත්තරයක් ආව මේක ඉපදිලාම නෑනේ. දැන් නූපදිච්ච පුටුව ආපහු තියෙනවා. එනි උපදිච්ච මොකද්ද? ඉපදුනේ නැත්තේ. පුටුව ඉපදිලා නැත්තේ. කවදාකවත් මහත්ය බලන්න අර පැත්තෙන් මේ පැත්තට එනවා, මේ පැත්තෙන් අර පැත්තට. කවදාකවත් මෙතන හෙල්ලෙන්නේ නැවන්නේ.
එතකොට දැන් කොහොම ස්පර්ශයමයි තණ්හාවක් කියලා එකද? දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ස්පර්ශය කියන්නේ, ඒ කියන්නේ ස්පර්ශය නෙවෙන්නේ දකින්න කියන්නේ. ලසන්ත මහත්ය දකින්න කියන්නේ සමුදේ විදිහට දකින්නේ තණ්හාව. එතකොට දැන් මොයි කියන විදිහට ස්පර්ශ නිරෝධය දක්වපු කෙනා තණ්හා නිරෝධ වෙන්න එපා. එතකොට ස්පර්ශය කියන්නේ තණ්හාව කියන වගේ සමානත්වයක්
කියනවනේ. දැන් බලන්න පස්සය නිසාම නේද, බලන්න පස්සය නිසාම නේද අපි ඔය කවලං කිරීම කියන එක නිසා නේද තේකොළ සීනි උණු වතුර කියන එක ටික එකතු කරන්නේ? කවලං කිරීම කියන එකට අර ටික එකතු කරන්නේ. එකතු කරනවා කියන එකෙන් නෙමෙයිද මෙතන කවලම සිද්ධ කරන්නේ?
ඔව්,
කවලං කිරීම කියන ක්‍රියාව කරන්නෙම අර එකතු කිරි අර ටික එකතු කරලා නෙමෙයිද?
එකතු කළා තමයි.
ආන්න එකතු කිරීමම නේද එහෙනම් තණ්හාව. අපි මෙතන මේ නොදකින නිසාම නේද එකතු කිරීම වෙන්නේ. හැබැයි එකතු කිරීම වෙන්නේ ඒ නිසාමයි. හැබැයි එකතු කිරීම නිසාමයි මේ කවලම් කරනවා කියන එකට පැවැත්මක් තියෙන්නේ. දෙකෙන් එකක්වත් නිත්‍ය වෙනවද බලන්න. දැන් බලන්න එකතු කිරීම කරන්නෙම කවලම් කිරීමට ඕන නිසාමයි අර ටික අපි එකතු කරන්නේ. හැබැයි බලන්න මේ කවලම් කිරීම පවතින්නේ අර ටික එකතු කරන නිසාම නෙමෙයිද මේ පැත්ත පවතින්නේ කවලම් කිරීම කියන්නේ?
ආපෝ චුට්ටක් කියන ලසන්ත මහත්තයා ඒක හරියට තේරුන්නේ නැහැ.
දැන් අපිට පේනවනේ කවලම් කිරීම කියන එක කරන්න නම් අපි එකතු කරන්න ඕනනේ. තේකොළ සීනි උණු වතුර එකතු කරන්න ඕනනේ මෙතෙන්ට නේ. ඒ තුන ගැට ගහලම නෙමෙයිද අපි කවලම් කිරීම කියන එක කරන්නේ? ඒක පැහැදිලිද? ඒ තුන ගැට ගහලමයි කවලම් කිරීම කියන එක කරන්නේ. හැබැයි කවලම් කිරීම නිසාම නෙමෙයිද අපි එහෙම තුනක් ගැට ගහන්නේ?
එහෙමයි.
බලන්න මේ දෙකෙන් කොයි එකද කියලා දෙපැත්ත බලන්න.
කවලම් මොකද්ද කියලා හිතාගන්න බෑ.
ආන්න දැක්කද? කවලම් කිරීම නිසාම තමයි අපි අර තුන ගැට ගහන්නේ. එකතු කරන එකතු කරනවා අපි ඔකට මොනවද තේකොළ සිනවන උතර. හැබැයි එකතු කිරීම කියන එක කරේ කවලම් කිරීම කරන්න ඕන නිසා. හැබැයි බලන්න අනිත් පැත්තට කවලම් කරනවා කියන එක කරෙත් තාවිදීකින් කිව්වොත් ඒකට අර්ථයක් ඉපදුනේ අන්න අර තුන එකතු කරපු නිසා. දෙපැත්තටම අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍යවල නැද්ද මහත්තයා? කවලම් කරන නිසාමයි තණ්හාව. හරි, අන්න අර එකතු කිරීම. එකතු කිරීම නිසාම නෙමෙයිද කවලම් කරනවා කියන එකට මෙතන පැවැත්මක් තියෙන්නේ. එකතු අර තුන එකතු කරේ නැත්තම් මෙතන කවලම් කිරීමක් කියන එකට අර්ථයක් තියෙනවද කියලා? දැක්කද? එතකොට මේ
තමයි අර තේකඩයි තණ්හා කරන්න කියන්නේ නේ. ඒ කියන්නේ කවලමටමයි තණ්හාව කියන්නේ නේ. ඒකයි එහෙම කියන්නේ.
අන්න හරි. ඇත්තටම මේ පස්සේ කියන තැනටමයි අපි අන්න අර ටික ඒක ඒක යෙදුනොත් මෙතන නොදැක්කොත් ගැට ගැහෙනවා. බලන්න ගැට ගැහෙන එකම තමයි අර එකතු කිරීම. අර තුන ගැට ගහන එකට තේකොළ සීනි උන අතුර. ඒ ගැට ගහන නිසාම නේද තේක. බලන්න තණ්හාව නිසාම අපිට තේක හම්බ වෙනවා. හැබැයි ඒ තුනේ ගැට ගැහිම නොදකින නිසාම නේද තාපෙත්තකින් බලුවොත් ඒක කම්බෙන්නේ. ඒ තුන එකට එකතු කරා කියන එක පේන්නේ නැහැ නේද? එකතු කරපු නිසා අන්නර කවලම් කරන නිසා හම්බෙච්ච බව පේන්නේ තේ කියන එක. එතකොට අන්නේ එකතු කිරීම අර තණ්හාව එකට එකක් ගැට ගැසීම නිසා හම්බෙච්ච බව පේන්නේ නැතිකමම මොකද්ද? ඒක නොපෙනෙන කමම අවිද්‍යාව. හැබැයි අනිත් පැත්තට බලන්න ඒ නොපෙනීම නිසාම නෙමෙයිද මේ පැත්තේ ඔය ගැට ගැහිම දිගටම වෙන්නේ. බලන්න මාත් ඒ දෙකෙන් කොයි එකද තියෙන්නේ කියලා. අර ඔය දෙකට අර අම්මයි තාත්තයි කියනා වගේ අර ගැට ගැහිම නොදකින කමමයි අවිද්‍යාව. පැහැදිලි මාත්‍යනේ. අන්න අර පස්සය කියන කවලම කියන එකට අර තුන ගැට ගැහිමමයි අවිද්‍යාව. හරි? ඒක නොදකීමම අවිද්‍යාව. හැබැයි ඒක නොදකින තාක්කල් නේද ඔන්න ඔය ගැට ගැහිල්ලට පැවැත්මක්
තියෙන්නේ.
එතකොට කීයද හද මහත්ය අවිද්‍යාව පවතින එකද තණ්හාව පවතින එකද? නැත්තම් මේ දෙකත් අඤ්ඤමඤ්ඤව මේ වැඩේ කරන් යනවද? නොදකින නිසාම ගැට ගැහෙනව, ගැට ගැහෙන එක නිසාම අවිද්‍යාව දිගටම යනවා.
ඒ කියන්නේ නොදකින නිසාම ගැට ගැහෙනව, ගැට ගැහෙන නිසාම දකින්නෙත් නැහැ.
අන්න හරි. ගැට ගැහෙන නිසාම දකින්නෙත් නැහැ. එතකොට මන්න මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙලා නෙමේද අවිද්‍යාවයි තණ්හාවයි වැඩ කරන්නේ උතන. අර ගැටේ නොදකින නිසා නොදකින එකමයි අවිද්‍යාව. හරි. ඒකටමයි අවිද්‍යාව කියලා තියෙන එක නොදකින කමමයි. හැබැයි ඒ නොදකින කමෙන්ම තමයි ඒක තියෙන්නේ. බලන්න මේ එකම තැන ගොඩ නැගිච්ච දෙක අපේ අර්ථකථන දෙකක් විතරයි. අරක නොදකින කමට දීපු නමක් විතරයි අවිද්‍යාව කියන්නේ. එතකොට දෙයක්ද මේ? අවිද්‍යාව කියන දෙයක්ුත් නෙමෙයි, තණ්හාව කියන දෙයක්ුත් නෙමෙයි. ඔය දෙක කොයි එකද තියෙන්නේ කියන එකක් යෙදෙන්න. අවිද්‍යාව තියෙනමයි කියන්න බැගට් අර ගැට ගැහිම නැත්තම් අවිද්‍යාවත් මෙතන කතා කරන්න පුළුවන්. අර ටික ගැට ගැහුන් නැත්තම් අවිද්‍යාවක් යෙදෙන්න. හැබැයි ඒක නොදකින කම නිසාම තමයි අර ගැටේ වදින්නේ. ඒ ටික ගැට ගැහෙන නිසාමයි අවිද්‍යාව යෙදෙන්නේ. හැබැයි අවිද්‍යාව අපි කියන අවිද්‍යාව නිසාමයි තන් මේක තියෙන්නේ. ඇත්ත දැන් එතකොට ඒ ටික ගැට ගැහෙන නිසාම අවිද්‍යාව කතා කරනවා. ආපෞසරයක් අවිද්‍යාව නිසාම තමයි අන්තිමට බැලුවාම අර කියන ගැට ගැහිම නොදකින්නේ. බලන්න මේ දෙක අඤ්ඤමඤ්ඤව නේද තියෙන්නේ කියලා. ඒක වචන වලින් ඉතහට කියන්න බෑ. ඒක හොඳට බලනකොට පේනවා මේ දෙක
දෙවතාවක් වගේ නේ. දෙවතාවක් වගේ තමයි පේන්නේ. එහෙම දෙවතාවේ කියන්න බෑ ඒ උනාට.
අන්න එහෙම දෙපැත්තක් පේනෝ නේද කොට නැගින හැටි. අර ගැට ගැහිම නොදකින නිසාම අවිද්‍යාව කියනෝ. ඒක නොදකින නිසාම නොදකින බවට දීපු නම විතරයි කියලා බල හිතන්නකෝ. ඒක නොදකින කමට දීපු නම. එතකොට අවිද්‍යාව කතා කරන්නේම මේ ගැට ගැහිල්ල නිසා. එතකොට මෙතන ගැටේ නොගැහුණා නම් අවිද්‍යාව කියලා එකක් කොහෙද තියෙන්නේ? පවතින. එහෙම එකක් තියෙනවද කොහෙද? නැති වෙන්න එකක් තියෙනවද?
නැහැ.
එතකොට මෙතන ගැටයක් තිබිලා. එහෙම ගැට ගැහිමක් ඇත්තටම බැලුවොත් වෙන්න පුළුවන්. ඒක වෙලත් නැහැ. එතකොට තණ්හාව කොහෙද තියෙන්නේ? අවිද්‍යාව කොහෙද තියෙන්නේ? මේ තිවිච්ඡද මේ යන අර පස්සේ නිසා ගොඩ නැගිච්ච ස්වභාවයක්.
එතකොට අර ලෝකයක් අවිද්‍යාව තියෙනකන් අපිට ලෝකයක් තියෙනවා, තණ්හාව තියෙනකන් අපිට ලෝකයක් තියෙනවා කියන එකට අර්ථයක් එනවා නේද ලසොන්තුමා?
ආන්න මෙන්න මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත මේක දිගටම හම්බ වෙනවා. අවිද්‍යාව තියෙනකන් ගැටේ පේන්නේ නැහැ. හැබැයි ගැටේ තියෙනකම්ම අවිද්‍යාව හම් වෙන්නේත් නැහැ. කොයි පැතෙන්ද ලියන්නේ? මේ දෙකම ඉක්මවා ගිය තැනකයි මේ දෙක අන්න අර එකිනෙකට එක ප්‍රත්‍ය වෙලා පවතින බව හම්බෙන තැනදිම. ඒ කියන්නේ අර කවලමම ස්පර්ශයම කියන තැන දකිනකොට තමයි මේ සමස්තයම ගොඩ නැගින්නේ. මෙන්න මේක වටා නේද මේ මූලයේ වටා නේද මේ ටිකම ගොඩ නැගින්නේ කියන බව දැක්කොත් විතරයි ඔන්න ඔය ටිකම ගොඩ නැගින බව විතරයි දකින්නේ. තියෙන දේවල් නෙමෙයි උපදිනවා.
ඒකයි අර සතර සතිපට්ඨානත් කියන්නේ නේ. රූපය තමයි තණ්හාව, චක්කව තමයි තණ්හාව කියලා ওই 10 ආකාරයක තණ්හාවක් පෙන්වන්නේ මේකයිනේ. ඒක ඒකෙන් දැනගන්නනේ. එහෙමද?
අන්න. ඒක ඒකෙන්ම දැක්කොත් විතරයි මෙන්න මේ ගැටේ ලියන්නේ. පස්සේ විදිහටම හම්බෙන්නවා. අපිට පස්සේ හම්බෙලා තියෙන බලන්න අපි ගැට ගහලමනේ පස්සේ විස්තර කරන්න. කවලම විස්තර කරන්නෙම තේකොළ උණු වතුර සීනි කියන තුන ගැට ගහගෙනමයි පස්සේ විස්තර මේ නිත්‍ය කරන්නේ. එතකොට කවදාවත් අපිට පස්සේ නෙමෙයි හම්බෙන්නේ. අපි හොයන්නම හදන්නේ අර තුනෙන් පස්සයක් හොයන්න හදන. පස්සේ කියන තැන පස්සේ විදියට හම්බෙන එක අර තුනෙන් හම්බෙන කතාවක් නොවන බව දැකීමම තමයි යන්න අර ප්‍රඥාවෙන් දකින්නේ. කොහෙන්වත් මේක තුන අන්න අර තුනේ තිබිලා උපදින එකක් නෙමෙයි නේද මේ කියලා දැක්කොත් තමයි අන්න අර මං කිව්වේ නොප අර නිරෝධය දැක්කොත් විතරයි හරියටම සමුදය කියන එක දකින්න පුළුවන් මේ. ආ මෙතන නෙමෙයි හටගන්නේ මේ මෙන්න මේ හට නොගැනීම කියලා එක නොදන්නා තාක් කල් නේද මෙන්න මේ හට ගැනීම එහෙම නැත්නම් මේ සකස් වීම වෙන්නේ. හට නොගැනීම කියන එකම දැක්ක කෙනාට අන්න අර හට ගන්නවා කියන කාරණාව හරියටම හම්බ වෙන්න පටන් ගන්න එතනින්ද පස්සේ කියන දෙනින්ම දැක්කද
මම තමා වෙනවා දැන් මම ඔබතුමාගේ පය එකමාරකට වැඩිය කාලය යෙදෙව්ව මම අනිත් කට්ටියට යොමු වෙන්නම් මට නම් ප්‍රශ්න තියෙනවා ගොඩක් ලසන්ත මහත්තයෝ මේ අනිත් කට්ටියට ප්‍රශ්න අහන්න ඇති ඒකින්ද මම අනිත් කට්ටියට යොමු වෙන්නම් මේ ප්‍රශ්න කරන්න මං හිතන්නේ ලාල් මහත්තයා ඒ වගේම අමිත මහත්මිය උත්සාහ කරා ප්‍රශ්න නගන්න මේ අතරමැද අපි ඒ කට්ටියට අවස්ථාව දෙමු මං හිතන්නේ මම පය එකමාරකට වැඩිය ඔබතුමාගේ කාලය යෙදෙව්වා සමාවෙන්න අනිත්
කට්ටිය ඔව් ඒක එඩ්වඩ් මහත්තයා අපතේ යෑමක් නෙවෙයි මං හිතනවා අපේ ලසන්ත මහත්තයා බොහොම ලස්සනට පැහැදිලි කළා. ඉතින් මේක මේ ඔබතුමාට විතරක් නෙමෙයි මේ මුගක් අයට හැමෝටම තියෙන ගැටලුවක් තමයි ඔය සාකච්ඡා කළේ. හින්දා ඒක අර කාලේ නාස්ති කිරීමක් නෙවෙයි. මේ එන්න මේ කරුණ තමයි මේ මේ ඔය මොන උපමාව ගත්තත් විස්තර කරන්න හදන්නේ ඔන්න වගේ දෙයක් කියන එක තේරුම් ගන්න මං හිතන්නේ හුඟක් උදව් වුණා ඔබතුමාගේ සාකච්ඡාව. ඉතින් ඒකම දැන් මේ ඔන්න ඔය කතා කරපු ටික මං හිතන්නේ ආයේ අහන්න ඒ ගැන නුවණින් විමසන්න කියන එකත් එක්ක අපි ඔය ටිකම දැන් තව පැත්තකින් කතා කළොත් තව පැහැදිලි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඔබතුමා කිව්වා වගේ ඇත්තටම මේ බොහොම පින් අපේ එඩ්වඩ් මහත්තයටයි ලසන්ත මහත්මයටයි සාකච්ඡාව ගියාට අපි ඔය සම්බන්ධවම අපි තව කතා කරමු. අර කිව්වා වගේ තව කෙනෙකුට මේ මේ මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් බය නැතුව අහන්න ප්‍රශ්න යොමු කරන්න. මේ ප්‍රශ්න කරන තරමටම තමයි මේක පැහැදිලි වෙන්නේ. සමහර විට මුකුත්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ කතා කරපු එක. ඒ කමක් නැහැ ආයේ අහන්න. හොඳයි අපි ආරි මහත්තයාට අවස්ථාව දෙමු. අනිත් අය රේස් හෑන්ඩ් කරන්න ප්‍රශ්න තියෙන අය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගයි මහත්මයා යෝගයෙන් ගොඩක් පින් ලස මේ එඩ්වඩ් මහත්මයාටත් ලසන්ත මහත්මයාටත් ඒ පැහැදිලි කිරීම දැන අත් වශයෙන්ම අහගෙන ඉන්නකොට යමක් වැටෙන බවක් දැනෙනවා. නැවතත් අර අපේ පුරුද්දට අපේ සංසාර පුරුද්දටම අපි මේ පැටලලා ඉන්න මේ ලෝකේ ප්‍රඥාපි තුල අපි පැටලලා ඉන්න නිසා නැවතත් අපි අර පුරුදු අදහසටම අවිල්ල දැනගත්ත දේ හිටපු ගමන් ගිලිහිලා ගිහිල්ලා නැවතත් ආපහු ෆෝකස් වෙන ගතියක් දැනුණා. ඒ වුණාට අර එඩ්වඩ් මහත්මයා අපි අර මේ ට්‍රැක් එකේම තියාගත්ත නිසා තරමක දැනීමක් ලැබුණා. ඉතින් මට දැනගා මට පොඩි අර තැනින් තැනම තුන ප්‍රශ්න මොකද මුලදී අර ඒ කතා කරනකොට දැනුණා මේ අර කවලම් කිරීම කියන තැන අපි අර අපි හැම වෙලාවෙම අපි දැනගත්ත දේ තුලින් අපි අර මේ මේ නාභිගත වෙන මිසක් එතන ඉඳලා මුල මුල් තැන ඉඳලා අනිත් පැත්තට බැලීමේ ගතියක් අපි නැහැ. මොකද අර දැන් අර ඔබතුමා අර විස්තර කරපු විදිහට අපි අර දැන් අපි පුටුවක් හදාගන්නෙම ඇඳයි කකුලුයි මේ ඊළඟට වාඩි වෙන තැනයි ඒවා ඔක්කොම එකතු කරලා පුටු හදාගෙන ඒවා එකක්වත් නැත්නම් පුටුවක් නැහැ. ඊට පස්සේ ඒවා එකතු කරගත්තාට පස්සේ පුටුවක් හදාගෙන ඊට පස්සේ අපි කතා කරනවා පුටුවේ කකුල පුටුවේ ඇඳ කියලා අනිත් පැත්තට කතා කරනවා. ඉතින් ඒ වගේම දැන් ගහක් වුණත් ගහක් හැදෙන්නේ නැහැ කොළ අතු අරමයන් නැතුව ගහක් හැදෙන්නේ නැහැ. ඉතින් ගහක් හැදෙන්නේ විදිහ වෙනම තියෙනකොට ඒවා එකතු කළාට පස්සේ ගහක් හදාගත්තට පස්සේ අපි කියනවා ගහේ අතු ගහේ කඳ ගහේ පොතු කියලා කතා කරන. ඉතින් අපි අර ඒ පුරුද්ද නිසා තමයි මේක අපිට මේ හැම වෙලාවෙම මේක පැටලෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මෙතන අර ඔබතුමා විස්තර කර දුන්නාට පස්සේ දුන්නා මෙතන අර මේ කවලම් කිරීම නැත්නම් ස්පර්ශය කියන දේ නිසා තමයි ස්පර්ශය ඇති වෙන්නේ යමක් හේතු නිසා. ඉන්නට හේතු තියෙන්නේ ස්පර්ශ නිසා. ඒක අපි දෙපැත්තටම රැවටිලා ඉන්නේ. එතකොට එහෙමනම් අපි මෙතන මේ ප්‍රඥා මේ අපි දැනුමක් වශයෙන් මේක දැනගන්නතු මේ කාරණා වශයෙන් දැන් අපි දැනුමක් වශයෙන් දැනගත්තට මේක ප්‍රඥා ගෝචර වෙන දැන් ප්‍රඥාවෙන්ම මේ අවිද්‍යාව කියන එක අවිද්‍යාව අවිද්‍යාව විදිහට දැක්කොත් පමණයි විද්‍යාව කියලා වෙනේමක් නැහැ. අවිද්‍යාව අපි මේ අපිට මෝඩකම විදිහට දකින එකම තමයි මම හිතනවා විද්‍යාව කියලා ගන්න වෙන්නේ. අන්න එතනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
ඒක කෙටියෙන් ඉතින් හරි මහත්මයා ඔබතුමා කියපු එක හරි. මෝඩකම විදිහට දැකීම කියනකොටම මෝඩකමක් ඉතුරු වෙයිද? දැන් මෝඩකම කියන්නේම මෝඩකම බව නොදන්නකමනේ, දැකලා නැහැනේ. මෝඩකම විදිහට දැකීම තුළ මෝඩකම කියන එකම ඉක්මවා යනවා නේද? මෝඩකමක් ඉතුරු වෙනවද? නොදන්න තාක්කල්නේ මෝඩකම කියන්න වෙන්නේ නේද? මෝඩකම බව දකිනවා කියන්නේ එතකොට ඒකේ නුවණක් ප්‍රඥාවක් කියදෙනවා. එම කිව්වොත් මං හිතන්නේ මේ කෙටියෙන් කිව්වේ ඔබතුමාට පිළිතුරක් ලැබෙනවද නැත්නම් තව විස්තර කරන්න?
මේක මේ පොඩ්ඩක් තව පැහැදිලි. මොකද ඒක තමයි අමාරුම දේ. මොකද අපි මොඩකම තුලම
මොකද කරන්නේ කොහොමද කියන එකයි උනාට පස්සේ වෙන එකයි ඒක දෙකක් නේ. කරන්නේ කොහොමද හුවොත් ඒක වෙන කතාවක්. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි අන්න ඔය දෙක එකතු කරගන්න. අපි උත්තරෙත් අහන ගමන් ඕතෙන්ට එන්නේ කොහොමද? ඕක කරන්නේ කොහොමද? ඕක තමයි අපිට එන ගැටලුව. එතකොට මේකේ තියෙන්නේ මෙන්න මේ තේරුම් ගැනීම කියන එක වැදගත් වෙනවා නේද? තේරුම් ගන්න නැතුව එතෙන්ට එන්නේ කොහොමද? ඕකට කරන්නේ මොකද්ද? අන්න ඒ කතාවට ගියාට වැඩක් නැහැ. මේ එන සිද්ධිය ගැන අර යම් කිසි අදහසක් එන්න ඕන. මම හිතන්නේ අපි අර දැන් ලසන්ත මහත්තයා පැහැදිලි මේක තව අපි උදාහරණ අරන් කතා කරනකොට තව පැහැදිලි වෙයි කියලා හිතනවා. දැන් මේක එතකොට මේකද කරන්න ඕන කියලා අපි අර අපි නොදැනුවත්වම අපේ ඔළුවේ තියෙන ටිකක් මෙතෙන්ට එනවා. ඒක ආපු ගමන් මේ කියන එක තේරෙන්නේ ඔන්න ඔහොම දෙයක් වෙනවා. ඒ කියන්නේ අපි අර දැන් දහමේ අහලා තියෙන ඒවා අපේ ඔළුවේ තියෙනවනේ. ඒකට එකක් විස්තර කරනකොට අපි අරක දාගෙන තමයි මේක ගැන හිතන්නේ. ඔතන මට මතක් වෙනවා අපේ ස්වාමීන් වහන්සේලා හැම මතක් කරනවා සමහර විට ඔය පරියායයි මේ පරියායයි ඔය පරියායන් දෙකක්. අපි දන්නේ නැහැ මේ පරියාය දෙකක් දාගෙන අපි එතන යම් කිසි අර මේක සත්‍ය දකින්න තියෙන එකට බාධාවක් කරගන්නවා කියලා. මොකද ඒක වුණා කියලා ගැටලුව හැක්කනේ වෙන එක අපිට බලෙන්නවත් ගන්න බෑ. මේක අවබෝධ වෙන්න ඕවා ලිහිලා යනවා. ඒ හින්දා මේ කතා කරපු දේ තේරෙන්නේ නැත්නම් ආයේ මේ ප්‍රශ්න අහන්න. උපමාවෙන් හරි කමන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් අහන්න. ඉතින් මං පොඩ්ඩක් ටිකක් සමරයිස් කළොත් අර දන්න වචන වලට දැන් මේ සාකච්ඡාව පටන් ගත්තානේ මේ එන්ජට් මහත්තයා පටන් ගන්නකොටම තින්නම් සංගති පස්සෝ කියලා පස්සයක් ගැන කතා කළා. එතකොට ඕක කියනකොටම අපේ ඔළුවට එනවා නේද මෙන්න මේ ಜಾති තුන තිබුණත් පස්සේ. හරි, ඒක ඇත්තටම ඒ සූත්‍රවල අපි අහලා තියෙනවා. දැන් මදුපිණ්ඩික සූත්‍රෙදි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ මේ ඔය අහලා තියෙනවනේ ඇහි රූපේ චක්කු විඥානයයි ඕ තුනේ සංගතිය තමයි පස්සේ ඊළඟට මොකද කියන්නේ පස්සපච්චය වේදනා මේ සමාවෙන්න ඕන මම මේ පාළි වචන ටිකක් ගත්තට මොකද මට හිතුණා දැන් මේ ටික අපේ ලසන්ත මහත්තයා අර සරල විස්තර කරපු එකත් එක්ක අපි මේ ටිකත් ආයේ මතක් කළොත් සමහර විට ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකයි මම මේ සූත්‍රය මතක් කළේ. ඊළඟට මොකද්ද පස්සපච්චය වේදනා කියනවා. පස්සේ නිසයි වේදනා අපි දන්න අර්ථයෙන් මේ කියන්නේ. ඊළඟට මේ යං වේදේති තං සංජානාති අහමහම යනවා විතක් වේති පපංචේති කියලා තමයි මේ නිදානය හේතුව. එතකොට මේ පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්ඛුඤ්ඤායසු රූපේසු. දැන් ඔන්න ඔය මුලින්ම කියන එක තමයි සාමාන්‍ය සිද්ධිය. සාමාන්‍ය සිද්ධිය කියන්නේ ඇත්ත කියන එක නෙවෙයි ආ. සාමාන්‍ය වෙන සිද්ධිය. ඊළඟට බලන්න ಜಾති දෙකක් පෙන්නනවානේ. චක්කුස්මෙන් සති රූපේ සති චක්කු විඥානේ සති අස ඇති කල්ලි රූපේ ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්හි. අර පස්ස පඤ්ඤත්තිය අන්න අපි අමතක කරනවා. මේ පස්ස ප්‍රඥප්තිය. පස්ස ප්‍රඥප්තිය. පඤ්ඤාපෙසති इति පනව ගන්නවා. මෙන්න මෙහෙම ප්‍රඥප්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. තානමේතං විජ්ජති. බලන්න මේ වචන කොච්චර දේවල් ටිකක් තියෙනවා. දැන් පස්සය කියලා එකක් තියෙනවා කියලාද මේ කියන්නේ? දැන් පස්ස ප්‍රඥප්තිය පනව ගන්නවාය කියන එකක් විද්‍යමාන වෙනවා. ඔතක් වෙනකොටද ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක් විඥාන ඇති කල්ලි
හරි ඇහින්නේ
ඇහෙන්නේ නැද්ද නාව ඇහෙනවා මදිද
ඒ අපිට නම් ඇහෙනවා
ඈ මං කියන්නේ නෑ ඇහෙනවා මදි නම් කියන්නේ නැතුව අපි
මේ අපිට නම් ඇහෙනවා
ආ අපිට හොඳට ඇහෙනවා මේ රවි මහත්තයා
එන එතුමියගේ පැත්තේ ප්‍රශ්නයක් වෙන්නේ නැති හොඳයි මම මේක පොඩ්ඩක් කෙටියෙන් කියලා මේ ලසන්ත මහත්තයට බාර දෙන්න හැදුවේ මේ මොකද අපිට අර සාකච්ඡාවට උදව් වෙයි කියලා එතකොට දැන් ඔක දැන් අහලා පුරුදු හින්දා ඕගොල්ලන්ට මතක් වෙනවා මම කියනකොට හැබැයි ඔය මතක් වෙන එක නෙමෙයි දහම අන්න ඒකයි මට මේ මතක කරන්න ඕන මොකද දැන් අපි ඕක කියනකොට මොකද්ද දාගන්නේ ඇහැ රූපේ චක්කු විඥානේ ඔය තුන තියෙන හින්දා පස්සේ එතකොට පස්සේ සිදුවෙන්නේ මෙහෙමයි දැන් අපි ස්පර්ශය කියන එකක් දන්නවා ස්පර්ශය වෙන හැටි දන්නවා ඊළඟට මේව නැති වුණත් ස්පර්ශය වෙන්න බෑනේ කියලා ඒකක් දන්නවා දැන් ඔන්න ඔය පොයින්ට් එක ගන්න දැන් අර කලවම් කිරීම කියන එක දැන් අපේ මේ හොඳට පැහැදිලි කළා සීකොළයි සීනී වතුරයි කියන එකද කලවම් කිරීම ඊළඟට මේ කලවම් කිරීම හින්දා ඒකක් ගැන අපිට කතා කරන්න පුළුවන් නේ දැන් අර තුන වෙනම තිබුණොත් ඒකක් පතු වෙන්නේ නැහෙනි එතකොට අපි දන්න මැත්තෙන් අපි මොකද්ද මේ තේකක් හදන හැටි ඇහුව ආ තේකල ඕන සීනිය ඕන මේ වතුර ඕන ওই ටික කලවම් කරාම තේකක් හැදෙනවා ඒක අපේ ප්‍රායෝගිකත්වෙනේ දැන් අපි යනවා නිගමනයකට ඒ එක කියන ඵලය මෙන්න මේ සීනි තේකොළ වතුර හිඳයි හැදෙන්නේ. ඉතින් ඒක හරි ඒක වැරදි නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට ඔය හේතුඵල සම්බන්ධයක්. මොකද තේකොළ සීනි වතුර කලවම් කළේ නැත්නම් තේකක් හැදෙන්නේ නැහැ නේ අපිට නිකන් තේ ඉබේ පහළ වෙන්නේ නැහැ නේ. එතකොට අන්න ලෝකෙට අයිති විදිහට ඕක හරි. හැබැයි මේ ඔන්න ඔය උපමාවෙන්ම පෙන්වන්නේ මතක තියාගන්න ලෝකෙට අයිති අපි දන්න දේ නෙමෙයි මෙතන ඊතර වීමක් මේ මතු කරන්නේ. නේ ඊතර වීම ලෝකෝත්තර පැත්ත. එතකොට බලන්න මම හිතන්නේ අර ලසන්ත මාත්‍රයක ලස්සනට පෙන්නවා දැන් කලවම් කිරීම කියන්නේ ඒකොළ වතුර සීනිද එහෙම කියන්න බෑනේ ඒව වෙන වෙනම තිබුණොත් ඒක කලවම් කිරීමක් කියන්නේ. ඒ එහෙනම් පේනවා මේක හේතුව කියපු එක සාධාරණ. මොකද ඒක වෙන වෙනම තිබුණත් එහෙනම් කලවම් කිරීම තියෙන්නත් ඕන, තේක තියෙන්නත් ඕන. දැන් ඒක කියන ඵලයක් හම්බ වෙන්නේ නැහැ නේ. ওই ಜಾති තුන මේ අපි එක ළඟම වුණා ಜಾති තුන තිබුණාට තේකක් අට ගන්න නැහැ නේ, පේන්න නැහැ නේ කලවම් කිරීමේ සිද්ධිය නැත්තම්. එතකොට බලන්න ඒ ಜಾති තුන කලවම් කිරීම කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ නේ. ඊළඟට තේක පැත්තෙන්, ඒ කියන්නේ ඵලය පැත්තෙන් හිතුවොත් තේ එක හම්බ වෙන්නේ මේ කලවම් කිරීම මතම නේද? එතකොට මෙන්න මේ අපි දැක්කේ නැති මේ කලවම් කිරීම කියන එකේ මහා වැදගත්කමක් තියනවා නේද? මොකද කලවම් කිරීම කියන එක නැත්තම් අර ಜಾති තුන තිබුණාට, ඒ කියන්නේ තේකොළ සීනි වතුර, ඒ ಜಾති තුනයි ඵලය පැත්තෙන් බැලුවොත් තේක කියන එකයි. අපිට ලෝකෙටයි විදියට මුලින් පෙන්නේ මේ හේතුවෙන් මේ ඵලය. ඒකවල සීනි වතුර හින්දා තේක. හරි? ඒකේම අනිත් පැත්තත් පේනවා, ඒ හේතු යදුන් නැත්නම් ඉතින් තේකක් නැහැ නේ. මේ හේතු යදුන් නැත්නම් තේක නැහැ. දැන් අපි හිතනවා ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නුවා පටිච්ච සමුප්පාදේ කියලා. ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඔය අපිට වැටහෙන ලෝකෙටයි කියලා. හේතුඵල. හේතුඵල කිව්වට ඒක නියම ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. ඔය අපට වැටහෙන හේතුඵල සම්බන්ධය. හැබැයි මේ හේතුඵල සම්බන්ධය ලෝකෙට අයිති. ඒක ලෝකෙට අයිති කියන්නේ ධහමට ගැලපෙන්නේ නැහැ කියන්නේ ඔය හේතු ටික තිබුණ තියෙන්න පුළුවන් ඵලය නැතුව. එතනිට ඒකවල සීනි වතුර තියෙන්න පුළුවන් තේක නැතුව. ඊළඟට තේක තියෙනකොට අර හේතු ටික තියනවා. අපි තේකක් කෝප් එක තියෙනකොට අපිට පේනවාද මේ තේකවල සීනි වතුර? නැහැ. ඉතින් බලන්න ඒ ඵලයටත් වෙනම පවතින්න පුළුවන් හේතු නැතුව. හේතු ටිකට වෙනම පවතින්න පුළුවන් ඵලය නැතුව. එහෙනම් අර මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවයන් නෙවෙයිනේ. ඔය අපි ලෝකෙට අයිති අදහස් ටිකක් දාගත්තා විතරයි. එතකොට ඒක නෙවෙයි මේ කියන්නේ කියන එක මුලින් හිතට ගන්න. මේ බුදුහාමුදුරුව පෙන්වන්න හද. එතකොට දැන් ඔන්න ලසන්ත මහත්තයා පෙන්නවා මේ කලවම් කිරීම කියන සිද්ධිය යෙදුන් නැත්තම් ඒක ගැන කතා කරන්න පුළුවන්ද? උපදීනවද? නැහැ. කලවම් කිරීම කියන සිද්ධිය විස්තර කරන්න ගිහිල්ලා නේද දැන් අපිට තේකොළ සීනි වතුර ඕන උනේ. ඒකට කලවම් කිරීමේ සිද්ධිය නැත්තම් හේතු ටිකක් කතා කරන්න පුළුවන්ද? අපි දන්න මට්ටමේ හේතුඵල දෙකේ මම කියන්නේ. ඒක කලවම් කිරීමේ සිද්ධිය නැත්තම් හේතු ගැන කතා කරන්නත් බැහැ. කලවම් කිරීමේ සිද්ධිය නැත්තම් ඵලය කියන තේක ගැන කතා කරන්නත් බැහැ. අපිට නොපෙනෙන පැනක් තමයි මෙන්න මේ කලවම් කිරීම කියන ක්‍රියාව නිසා නේද අපි පැවැත්මක් දුන්නේ හේතු කියන ටිකට තේකොළ සීනි වතුර. කලවම් කිරීමේ ක්‍රියාව නිසා නේද මේ ඵලය කියන තේකටත් පැවැත්මක් දුන්නේ. ඒ අනිත් පැත්ත තමයි කලවම් කිරීම කියන එක යෙදුන් නැත්නම් ඔය කතා කරපු හේතු ගැනවත් ඔය කතා කරපු ඵලයක් ගැනවත් අදාළත්වයක් තියනවාද? එතකොට අපි මේ කලවම් කිරීම විස්තර කරන්න ගිහින් නේද ඔය දෙපැත්තක් කතා කළේ. හරි, ඒක එක පොයින්ට් එකක්. දෙවෙනි එක තමයි කලවම් කිරීම කියන සිද්ධිය. දැන් ඒ සිද්ධියට අයිතිද හේතු කියන එක? නැත්තම් ඒක විස්තර කරන්න අපි එකතු කරපු ඉවරයි. අයිති දාහන්නේ දැන් සීනිවල තියනවාද කලවම් කිරි, වතුරවල තියනවාද කලවම් කිරි, තේකොළවල තියනවාද කලවම් කිරි, එහෙම අයිතියක් නැහැ. ඒකෙන් බලන්න කලවම් කිරීමට අයිතිද තේක කියන්නේ. එතකොට පෙයි එහෙම අයිතියකුත් නැහැ. කලවම් කිරීමයි තේකයි කියන්නේ මේ කිනකට එකක් වෙනස් ಜಾති දෙකක්. ඒ කලවම් කිරීම කියන්නේ තේක කිව්වොත් හරිද? කලවම් කිරීම කියන්නේ සීනි තේකොළ වතුර කිව්වොත් හරිද? ඒ දෙකෙන්ම දෙකට කිසිම අයිතියක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි අපේ තියෙන මොඩකමට අපිට ඒවා සම්බන්ධ වෙලාමයි තියෙන්නේ. හරි? කිසිම අදාළත්වයක් නැහැ. හැබැයි දැන් කලවම් කිරීම මොකක්ද ඇහුවොත් අපිට අරවයින් තොරව කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් ගමකුත් නැහැ. ඒතර ඒ කියන්නේ කලවම් කිරීම කියන එකක් විද්‍යමාන උනේ ඔය තේකක් හදන්න ඉතින් ඔය දිනේ තේකලා වරම මේවා දාලා මේ මේ තේකක් හදනකොටයි මේ මේ සිද්ධිය විද්‍යමාන වෙන්නේ. වචනේ හොඳට ගන්න විද්‍යමාන වෙන්නේ මොකද්ද? කලවම් කිරීම කියන එකක් විද්‍යමාන වෙන්නේ. හරි. තන මේතං විජ්ජති. මේව සිද්ධිය විද්‍යමාන වෙනවා. හැබැයි ඒ සිද්ධිය විද්‍යමාන වුණා කියලා කලවම් කිරීම විද්‍යමාන වුණා කියලා අපි එකතු කරපු ඒවා කියන්නේ හේතු පැත්තෙන් යාති තුනක් එකතු කළා ඵලය පැත්තෙනුත් එකක් එකතු කළා. හේතු පැත්තෙන් මොකද්ද? අර තින්න සංගති පස්සෝ තේකල වතුර සීන් එකතු කරගත්තා. ඵලය පැත්තෙන් තේක කියලා එකක් එකතු කරගත්තා. දැන් අපි කලවම් කිරීම තමයි මේ හොයන්නේ. අනේ වුණාට අපි කතා කරන්නේ හේතු පැත්තයි ඵලය පැත්තයි. ඒ දෙකම කලවම් කිරීමට කිසිම අයිතියක් නැති. ඒ කියන්නේ කලවම් කිරීම කියන එක විස්තර කරන්න අපි දාගත්තු ඒවා මිසක් කලවම් කිරීමේ ඒවා නැහැ. මේ ක්‍රියාව කියන එකේ ඕක දාගත්තු දෙපැත්තේ මොකක්වත් නැහැ. හැබැයි අපි මේ කලවම් කිරීම හොයන්න යන්නේ පස්සේ කියන එක හොයන්න යන්නේ ඇහෙනුයි රූපෙනුයි චක්කු විඥානේ. එහෙම නැත්තම් ඒ කියන්නේ හේතු පැත්තේ. හේතු කියන්නේ අපිට හම්බ වුණ හේතු. ඇත්ත හේතු නෙමෙයි. එහෙම නැත්තම් අපි ඒක හොයන්න යනවා පස්සේ නිසා ඉපදුන දේවල් ටිකක් තියනවා මනාර. පස්සපච්චය වේදන. පස්සපච්චය සංඥා. පස්සපච්චය සංකාර. ඒ වේදනා සංඥා සංකාර පැත්තෙන් එක්ක මේ පස්සේ විස්තර කරන්න යනවා. එහෙම නැත්තම් අර තින්නම් සංගති කියලා හේතු එකක් අපිට හම්බ වුණානේ ඇහැයි රූපේ චක්ක වෙන්නේ. ඒ පැත්තෙන් විස්තර කරන්න යනවා. දැන් බලන්න ඔය දෙපැත්තෙන් එකකින්වත් පස්සේ කියන එක හම්බ වෙයිද? ඒ කියන්නේ මේ කලවම් කිරීම කියන එක තේකොළ වල හෙව්වට හම්බ වෙයිද? සීනි වල හෙව්වට හම්බ වෙයිද? වතුර හෙව්වට හම්බ වෙයිද? එහෙම නැත්නම් තේකේ හෙව්වට හම්බ වෙයිද? දැන් අපි කරන්න හදන්නේම ඔන්න ඔය දෙපැත්ත ගැට ගහගෙන මොකද්ද ඔය එකක් කරන්න යනවා නේද? පස්සේ කියන එක හොයන්න පටන් ගත්තා. හැබැයි හොයලා තියෙන්නේ අර අපි එකතු කරගත්තු මනෝදෝ ජාති ටිකක් දාගෙන ඒවයි සම්බන්ධ දාගෙන ආ මේ හේතු තිබුණත් විතරයි ඵලය, මේ හේතු නැත්නම් ඵලය නෑ. අර මොකක්ද එකක් දැන් අපිට තේරෙන එකක් මෙතෙන්ට දාගන්නවා. දාගන්නේ අර හොයන්න ඕන එකට කිසිම අදාළත්වයක් නැති ටිකක් දාගෙන ඒව ගැන කතා කර කර ඉන්නවා. එතකොට එක පැත්තකින් පස්ස පච්චයා කියලා දාගත්තු ටිකක් දාගන්න, අනිත් පැත්තෙන් පස්සේ හැදුනේ මෙන්න මේවයින් කියලා හේතු වගේක් හදාගෙන ඒ පැත්තේ කතා කර කර ඉන්නවා. හැබැයි ඒ එකකින්වත් පස්සය, පස්ස සමුදය, පස්ස නිරෝධය කියන අන්න ඒවා ටිකක් අහුවෙයිද ඔය හොයන විදිහට? මොකද ඔය තුන දැක්කොත් නේ සම්මාදීත්‍ය ස්පර්ශය, ස්පර්ශ සමුදය, ස්පර්ශ නිරෝධය. ඉතින් දැන් මෙන්න මේකයි අපි අර හොයන විදිහ, හොයන කෝණය අපිට තියෙන්නේ ලෝකෙට අයිති පැත්ත. ලෝකෝත්තර පැත්ත කියනකොට, ඊතර වෙන පැත්ත කියනකොට ඔන්න ඔය කෝණේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි මේ බලන විදිහ, මේ හොයන විදිහේ ලොකු වෙනසක් වෙන්න තියෙනවා. මොකද අපිට පේන්නේ අපි හේතු ටික පනවගෙන, ඵලයකුත් පනවගෙන ඒවයින් මේ සිද්ධිය හොයන්න යනවා. අර මුලින්ම කතා කරපු බටමිටි දෙකේ උපමාව ගත්තොත් බටමිටි දෙකක් දාගෙන තමයි අපි අර හේතුව කතා කරන්න යන්නේ. හැබැයි හේතුව කියන්නේ මේ බටමිටියද අර බටමිටියද? ඒ ඔය බටමිටි දෙකෙන් කොච්චර ඕක කතා කරන්න ගියත් අපිට මේක කිට්ටු වෙන්නවත් පුළුවන් වෙයිද? නැහැ. ඔන්න ඔය වගේ සිද්ධියක් මම මේ එතකොට ස්පර්ශය ගැන හොයන්න යනවා. ස්පර්ශයට අදාළම නොවන තැනක අජ්ජත්ත බහිද්ද මැද යාති තුන. එහෙම නැත්තම් ස්පර්ශය ගැන හොයන්න යනවා ස්පර්ශය නිසා ඉපදුනා කියලා අපි දාගත්තු ටිකකට වේදනා සංඥා සංඛාර රසපච්චය කියලා. හැබැයි ඒ කියපු දේවල් වල කිසිම වරදකුත් නැහැ. අන්න ඔතනයි අපිට මේක තෝරගන්න බැරි වෙන්නේ. මොකද දහමේ ටික කියනවා. ස්පර්ශයෙන් මේ ටික කියලා කිව්වට ඒකේ වරදකුත් නැහැ. ස්පර්ශය මේවා නිසා කියලා කිව්වට ඒකේ වරදකුත් නැහැ. හැබැයි අපි අන්න ඒවයි ලැගගෙන ඒවා බාර අරගෙන ඒවට අපි දාපු තේරුම දාගෙන අපි වෙන මොකද්ද පැත්තකට යනවා මේ අර එතන මට හිතන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු පැත්ත මග ඇරෙන්නේ අන්න ඔතන කියලා. ඒ හින්දා එන මේකේ බලන්න පැති ගොඩාක් තියෙනවා. දැන් ඕක තමයි අර මේ ක්‍රියාව කියන එක තමයි ඔය අපි දැන් මොකද කලවම් කරනවා කියලා ගත්තේ. එහෙම නැත්නම් ඔය හැම උපමාවෙම ඔන්නෝයි ක්‍රියාව කියලා දෙයක් තියෙනවා. මේ ක්‍රියාව විස්තර කරන්න පුළුවන්. කනවා කියන එක විස්තර කරන්න පුළුවන්. යනවා කියන එක විස්තර කරන්න පුළුවන්. අපි හිතනවා අපි දන්නවා අපිට පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි බලනකොට ඒ විස්තර කිරීම ගත්තොත් අර සිද්ධිය නෙමෙයි ක්‍රියාව නෙමෙයි විස්තර කරලා තියෙන්නේ. වෙන අපි දාගත්තු ටික. අපි දාගත්තු ටික ඒ සිද්ධිය නෙවෙයි. ඒකට කිසිම අදාළත්වයක් නැහැ. දැන් කනවා කියන්නේ බක් කිව්වොත් කනවා කියන එක නෙවෙයිනේ. වෙන මොකද්ද දෙයක් ගැන විස්තර කරනවා. නේ? අන්න ඒ වගේ වැඩක් තමයි අපි මේ ඔය ස්පර්ශය කියන එක තින්නම් සංගති පස්සෝ කියලා අර මොනවාද ಜಾති තුනක් දාගෙන ඒ තුන ගැන කිය කියා ඉන්නවා. නැත්නම් ඒකෙන් ඇති වෙන ඵලයක් දාගෙන ඒක ගැන කියලා. ඊළඟට මේ හේතු තිබුණොත් තමයි ඵලය, මේ හේතු නැත්නම් මේ ඵලය නැහැ. ඊට ඕක එක එක විදිහට කියනවා. පෙර නොතිබීම හට ගන්නවා, මේ මොහොතේ හටගත්තේ. එහෙමම නිරුද්ධ වෙනවා, මේ හේතු නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා. බලන්න මොකද්ද මේ කරන කතාව. මම මේ කතා කළා වැඩිද දන්නේ නැහැ. ඔන්න ඔය තියෙන ප්‍රශ්න එහෙම්මම නැති වෙලා යනවා. මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්න. ඔව් අසන්ත මේ මොනවා හරි
නෑ එක සර් මට මෙන්න මේ උදාහරණයක් කවුද ඒ මහත්තයා කවුද දැන් කතා කරා මට මතක නෑ නම.
හරි මහත්මයා. ඔව්
අර මහත්තයා මෙන්න මෙහෙම උදාහරණයක් මම නිකන් කියන්නම්. ඔය ක්‍රියාවයි අපි අර ඒ ගැට ගන්න ගැට ගැහිල්ලයි දෙකක් නොවන බව, එක පැත්තකින් දෙකක් නොවන බව, එක පැත්තකින් ඒ කියන්නේ දෙකක් නොවන බව කියන්නේ වෙන් කරන්න බැරි බව. හරි. වෙන් කරන්න බැරි නිසාමයි අපිට ඔක අහුවෙන්නේ නැත්තේ. හැබැයි වෙන් කරන්න වෙනවා, වෙන් කරනවා නම් වෙන් කරන්න වෙන්නේ ප්‍රඥාවකින්ම විතරයි. ඒක ඉක්මවා ගිහපු දැක්මකින් විතරයි. ඒකට මම නිකන් උපමාවකින් කියන්නම් සර්. එහෙම දෙයක් මේ මට හිතෙන උපමාවක් බලන්න ඒක ගැළපෙයිද කියලා. හරිද? දැන් අපිට අපි හිතන් ඉන්නේ අර ඔය සමුදය කියලා ඔය හටගත්ත පැත්ත විතරයි. හට ගන්න වෙලාවේ හට ගන්න බව හම්බෙනවා. ඒක තමයි අපි හිතන්නේ. නමුත් දැන් අපිට හට නොගන්න පැත්තෙනුත් මේක වෙනවා. දැන් අපිට දැන් මේ වෙලාවේ දැනීම හටගෙන තිබුණ නැත්නම් ඊට කලින් දැනීමෙන් ඒ වෙලාවේ තිබුණ නැත්නම් මේ දැනීම ගැන විඥානයක්වත් පහළ වෙලා නැත්නම් එතන අපිට එහෙම නිවන් දැකලවත් ආයතනයක් දුර්වල නෙමෙයි කාය ආයතන. ඔන්න ඔය කතාව පොඩ්ඩක් බලන්න. මෙන්න මේ වගේ උපමා මේ කවුද මේ අපේ ආරි මහත්තයා කියන්න මේ කතා කරනකොට මේ පොඩ්ඩක් තේරෙනවද මේ වැටහෙනවද කියලා කියන්න. මේ කියන අදහස නැත්නම් දිගට කිව්වට තේරුමක් නැහැ. හරි. දැන් නිකන් හිතන්න ඔය විදුරු විතරක් ගහපු බිල්ඩින් තියෙනවනේ. දැන් අපිට පේනවා ඉස්සරහා තනි කර වීදුරු විතරක් ජොයින් කළා. මොකක්වත් පිටියක් ඇත්තෙම නැතුව වීදුරු වලින්ම විතරක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ වීදුරු කෑලි අපි හිතමු කෑලි එකතු කරලා කෙනෙකුට ජොයින් කළා. දිගටම අපිට වීදුරු විතරක් පේන තැනක් තියෙනවා. හරි. හිතාගන්න මේ වගේ තැනක්. අපිට ඔය වගේ එකක් ගාවට අපි දුරින් බලනකොට අපිට ඔතන අපිටම ඔතන අපිට සමහරట్లాට අපි මේ වගේ තැනකට ගියාම අපිට දොරක් කියන එකක් කවදාවත් හම්බ වෙන්නෙම නැහැ. මොකද හිතා ගන්න බෑ දොර කොතනින්ද තියෙන්නේ කියලා. මාත්‍රේ පැහැදිලිද කියන්නේ නේද? නේ? මාත්‍රේ අනේ
එහෙමයි ප්‍රසන්නත් එහෙමයි.
ආ ඒක මේ නොතේරෙනව නම් එතනම කියන්න. හොඳ බාධා කරලා කියන්න. ඔතන කියන හරි. එතකොට බලන්න අපිට යන්න කලින් ඔතෙන්ට දොර කියන අදහසක්වත් නැහැ. තියෙන්නේ හොඳට බලන්න වීදුරු කියන අදහස විතරමයි තියෙන්නේ අපිට ඈතින් බලද්දි. දැන් අපිට ඔතනින් පේන්නෙම නැහැ. එතකොට අපි ඔන්න ඔතෙන්ට යනවා. අපි ඕකේ එක තැනකට යනවා. එතනින් එහෙම අපි දැන් මෙතනින් යන්නත් ඕන අපිට පේන්නේ නැහැ කොතන තියෙන කියලා. එතෙන්ට ගියාට මොකුත් නැහැ. එච්චරයි අපි වෙන තැනකට යනවා. ගියාම අන්නේ එතෙන්ට ගියා විතරයි දෝ අර වීදුරු දෙකක් දෙපැත්තට වෙනවා. හරිද? අන්නේ වීදුරු දෙක දෙපැත්තට වෙනකොටම හොඳට බලන්න අපිට එතනම ඉස්සෙල්ලම පහළ වෙන්නේ මෙතන දොරනේ තිබිලා තියෙන්නේ කියලා අදහසක් පහළ වෙනවද නැද්ද? තිබුණෙම නැති එක එතන.
පාරණ අනිවාර්යෙන්ම.
අදහසක් තිබුණෙම නැහැ එතෙන් දෙන්න කලින්. වීදුරු කියන එකම විතරයි තියුනේ. දැන් දොර කියලා අර්ථයක් ආවා. හරි. දැන් බලන්න අර අමුතුවෙන් මෙතන දොරක් මෙතෙන්ට ආව නෙමෙයි. හරිද? අර අරකෙම පරිවර්තනයක් වගේ හරියට. අපි වීදුරුව කියලා දැකපු තැනට දොර කියන අර්ථකථනයක් වැටුණා. හරි නේද? එතකොට ඒ දොර කියන අර්ථකථනය අපි දුන්නේ මොකක් නිසාද? ආ මෙතනනේ දොර තිබිලා තියෙන්නේ. අපි ওই දොර කියන එකට අර්ථකථනය දුන්නේම මොකක් වුණ නිසාද? ඇරුණ නිසානේ. නේ? ඔතන ඇරෙනවා කියලා ක්‍රියාවක් සිද්ධ වෙච්ච නිසා තමයි අපි ඕකට ආ මේ දොර තමයි මෙතන තිබිලා තියෙන්නේ කියලා එනවා. ඔතනම අපිට තව දෙයක් ඔතනම හම්බෙනෝනේ. මාත්‍රේ පැහැදිලිද? දැන් දොර කියලා ඇරෙනකොටම එතනම හම්බෙන දෙයක් තියෙනවා අපිට. ඒක නිකන් බැලුවට හිතෙන්නේවත් මොකද්ද? ඔතනම තියෙනවා සමුදේ පැත්ත.
එතන අර මේ මේ ප්‍රඥාත්යක් තියෙන එතන තිබුණ වීදුරු කියලා එතන ගත්ත නිසා තමයි එතන ඇරුණනේ. ඇරුණ කියන ක්‍රියාවලිය නිසා තමයි දොරක් කියන එතන ප්‍රඥාත් කියන්නේ.
ඔව්. එතන තව දෙයක් පේන්නේ නැද්ද? ඇරෙන නිසා තමයි අපි අන්න අර දොර කියන ප්‍රඥාත්යම් මෙතන පැනවු. එතන පැනවීමනේ ප්‍රඥාත්ය කියන්නේ. දොර පැනවුනේ. හැබැයි එතන මහත්තය ඔය දොර කියන එකට ඇරිලා ඇරෙනවා කියන එකෙන් විතරද අපි දොර කියන්නේ? බලන්න ඔතනම අපිට එනෝ නේද මේක මෙච්චර වෙලා වැහිලා නේද තිබිලා තියෙන්නේ කියන අදහස එන්නේ ඔතනම දිම නේද පෙරපසු නොවි.
ඒක පැහැදිලි
නේ. එතකොට මීට කලින් වැහිලා තිබුණා කියන කතාව ඊට කලින් හම්බුණාද? ඔයක ඇරෙන්න එක තප්පරයකට කලින් වැහිච්ච කතාව හම්බුණා.
එතන දොරක් කියන දත තිබෙන්නේ නැති නිසා වැහිච්ච කතාවකුත් නුන්නේ නැහැ එතන.
වැහිච්ච කතාවකුත් හම්බුන්නේ නැහැ. එතකොට බලන්න ඇරෙනවා කියන කතාව උපදින මොහොතෙමයි වැහෙනවා කියන කතාවට වැහෙන කියන කතාව උපදින්නේ. නේ? වැහිලා තිබුණා කියන එකට අර්ථයක් උපදින්නේ ඕක ඇරිච්ච නිසාම. ඔය දෙකම එකතු වෙනකොට නේද ඕකට දොර කියලා අර්ථයක්. නේ? අපි දොර කියන්නේ නිකන් ඔක නිකම් වීදුරු තියුණා නම් ඔතෙන්ට දොර කියන්නේ නැහැ. එහෙනම් බලන්න දොර කියන ප්‍රඥප්තිය අපි අර හරියට කවලමට තේකොළ සීනි වුණු අතර නේ ගැට ගැහුවා වගේ මෙන්න මේ ඇරෙන වැහෙන නිසා නේද අපි අර නිකන් කවදාවත් හිතුවේ නැති දොරක් කියලා හිතකවත් තෙවුන්නේ නැති දොර කියන අන්නේ ප්‍රඥප්තියක් අපි ඔතෙන්ට ඇමුණුවේ ගැට ගැහුවේ මේ රූපයක් ඔතෙන්ට ඈඳුවේ ඔන්නෝයි ඇරෙනවා වැහෙනවා කියන ක්‍රියාව නිසා නේද? පැහැදිලි නේ නේ? ඇරෙනවා වැහෙනවා කියන ක්‍රියාව නිසා. එතකොට බලන්න ඇරීමයි දැන් අපි හරියට ගෙවුවොත් එහෙම අපිට ඇරීම ප්‍රකට වෙන වෙලාවේ කවදාකවත් අපිට පේන්නේ නෑ නේද වැහීමත් ප්‍රකට වෙන්නේ එතනමයි කියලා. අපිට හිතෙන්නේ මොකද්ද? ඇරෙනකොට ආ මෙච්චර වෙලා වැහිලා තිබුණයි කියලා හිතරයි. අපිට බලන්න වැහිලා තිබුණයි කියන කතාව හිතනකොටම ඒ වැහිම මේ මොහොතට හම්බෙන එකක් විදියටද හම්බෙන්නේ නැත්නම් ඕක කලින් ඉඳලම වැහිලා තිබුණ